ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
මවබිමින් පුවත් ඔස්ට්‍රේලියාවේ අද උදෑසනවද විට ශ්‍රී ලංකාවෙන් වාර්තාාවන ප්‍රධානතම පුවත් කිහිපය මෙන්න.
ජුලි මාසේ 14 වෙනිදා ගෙවුණු සතියන්තයේ ශ්‍රී ලංකාවේ සිදුවීම් දෙස අවධානය යොමු කරමින් අදත් සූදානම් මවුබිමෙන් පුවත් විශේෂාංගය ආරම්භ කරන්න. අමරිකාව ලෝකේ රටවල්ලට පැනවූ තීරුබදු, ලංකාවට පැනවූ තීරුබද්ද, එය සාකච්ඡා කරලා අඩුකරගත් ප්‍රතිශතය, මේ පිළිබඳව තවමත් විවිධ සංවාද අදහස් මතුවෙමින් තිබෙනවා. ආණ්ඩුව පැත්තෙනුත් කිව්වේ තවදුරටත් අමරිකානු රජය සමග සාකච්ඡා කරලා මේ තීරුබදු අඩුකරගන්න උත්සාහ කරනවා කියලා. සමන්ත විද්‍යාරත්න අමාත්‍යවරයාත් කිව්වේ තීරුබදු පැනවීම ගැන ඉදිරියටත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා, වගේම විපක්ෂය එල්ල කරන චෝදනාවලටත් ප්‍රතිචාර දක්වන්න සමන්ත විද්‍යාරත්න ඇමතිවරයා එහිදී කටයුතු කළා.
නිලධාරි මට්ටමේ සාකච්ඡා කරා. ඒ අනුව ඇමරිකාවටම ගිහිල්ලා අපේ නිලධාරි කණ්ඩායම් අමාත්‍යවරු ඒ සම්බන්ධයෙන් සාකච්ඡා වටගණනාවක් නිරතුරුව. ඉතින් ඒ වගේ ප්‍රතිඵලයක් හැටියට පහුගිය දවස්වල බදු සම්බන්ධයෙන් නැවත සංශෝධන ඉදිරිපත් කරනකොට 44%ක් ලංකාවට පනවලා තිබුණු බද්ද 30% දක්වා අඩු කරලා දුන්නා. එතකොට ඒ අඩුනේ නිකම්ම නෙවෙයිනේ. ඉතින් අපි එක පැත්තින් රජයේ නිහතමානි ලෙස සතුටු වෙනවා. මේ රටේ ජනතාවට වෙන්න තිබුණු පීඩාවක් අවම කරගන්න ලැබීම සම්බන්ධ. තවදුරටත් අපි සාකච්ඡාවල නිරත වෙන්න බලාපොරොත්තු වෙනවා.
දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගණේෂන් හිටපු ඇමතිවරයා මේ පිළිබඳව ප්‍රතිචාර දක්වලා තිබුණ මේ ඇමරිකානු බදු සම්බන්ධයෙන් මේ ලබා දුන්නු තිරුබදු ප්‍රතිශතය ගැන තමන් සතුටටපත් වෙනවා කියලා මනෝ ගණේෂන් හිටපු ඇමතිවරයා සඳහන් කළා. ඒ වගේම ඔහු කිව්වේ ඉදිරියටත් ඇමරිකාවත් එක්ක සාකච්ඡා කරලා මේ තිරුබදු ප්‍රතිශතය තවදුරටත් අඩු කරගන්න කටයුතු කරන්න සූදානම් කියලා.
දැන් ට්‍රම්ප් ජනාධිපතිතුමා අපේ රටට අද සතරෙන් ඉඳලා තියකරන්න ගැන සම්මත වෙනවා. සම්මත වීම ගැන සතුට වෙනවා. එසේ වුණත් මේක මදි. තව දඩ වෙන්න ඕන. මොකද දැන් තියෙන බද්දක් 100% තියෙනවනේ. ඒ දරන අතරයක් වෙනවා. ඒක මදි අපිට. නැත්තම් අපේ රටේ තියෙන මේ ඇඟලු කර්මාන්ත විශේෂයෙන්ම ඒ සේවකියෝ සහ කර්මාන්තකරු අමාරු වැඩෙනවා. තව ඉන්දියාවේ තියෙන වෙලා නැහැ. 26 ගැන කතා වුණාට ඉන්දියාවේ පරණ ගන්න. අපිට අතරේ සිතර වෙනකොට ඉන්දියා 26 කිව්වා. ඒකයි. ඉන්දියාවට අපිට අඩු වුණා නම් ඒ සමානව ආවා නම් අපේ එක්ස්පෝර්ට් ඕඩර්ස් ටික ඉන්දියාවට යයි. ඒක නොවෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද අපේ රට අපිට ඕන.
පසුගියදා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා මාතරදී මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මාතර දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී වුණා. මෑත කාලේ ආණ්ඩුවක් ප්‍රාග්ධන වියදම් විදිහට වෙන් කරපු විශාලතම මුදල රුපියල් බිලියන 1400ක විතර මුදලක් මෙවර අයවැයෙන් සංවර්ධන කටයුතු වෙනුවෙන් වෙන් කරලා තියෙනවා. මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් ඒ ප්‍රතිපාදන නිසි විදිහට වැය කරලා අපේක්ෂිත ආර්ථික වර්ධන ඉලක්ක සපුරා ගන්න දායක වෙන්න එක දේශපාලන අධිකාරියේ වගේම රාජ්‍ය නිලධාරීන්ගේද වගකීමක් කියලා ජනාධිපතිවරයා සඳහන් කළා. දේශපාලන අධිකාරියයි රාජ්‍ය නිලධාරීන් ගන්න තීන්දුවල වින්දිතයන් බවට පත් වෙලා තියෙන්නේ ඊට කිසිම සම්බන්ධයක් නැති පොදු ජනතාව කියලායි ජනාධිපතිවරයා පෙන්නලා දුන්නේ. මේ අවුරුද්දේ 8% ආර්ථික වර්ධන වේගයක් රට අපේක්ෂා කරනවා. ආයෝජන ඉහළ යාම ආර්ථික වර්ධනයට සැලකිය යුතු දායකත්වයක් ලබා දෙනවා. ඒ නිසා රටේ සංවර්ධන කාර්ය පණ ගන්නන්න හැකියාව තියෙනවා කියලත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. ඒ අනුව දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම, ධීවර, සෞඛ්‍ය, අධ්‍යාපන, ග්‍රාමීය මාර්ග සංවර්ධනය, වාරිමාර්ග, ඉඩම් මේ ක්ෂේත්‍රවල මතුවෙලා තියෙන ගැටලු ඒවට ලබා දෙන්න පුළුවන් විසඳුම් පිළිබඳවත් ජනාධිපතිවරයා මාතරදී සාකච්ඡා කරලා තිබුණා. සමග ජනබලවේගයේ පැත්තෙන් පහුගිය දිනවල ප්‍රවෘත්තියක් පළ වුණා. ඒ තමයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සමග ජනබලවේගයේ නායකත්වයෙන් ඉවත් වෙන්න කියලා පක්ෂයේ සමහර කණ්ඩායම් යෝජනා කරලා තිබුණා කියලා පැතිර යන ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රවෘත්තිය සම්බන්ධයෙන්. ඉතින් ඊට ප්‍රතිචාර දැක්වුවා සමග ජනබලවේගයේ නියෝජනය කරන හර්ෂණ රාජකරුණා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා. ඔහු කිව්වේ සමහර කණ්ඩායම් දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් මෙවැනි ප්‍රකාශ සිද්ධ කරත් එවැනි කතාවක් සජිත් ප්‍රේමදාස මහතාට සජව නායකත්වයෙන් ඉවත් වෙන්න කියලා ඉල්ලීමක් කරේ නැහැ කියලා.
තා පැහැදිලිව එහෙම දෙයක් නැහැ. එහෙම දෙයක් කොහෙදිවත් කතා වෙලා නැහැ. මේක මං හිතන්නේ මේ ආණ්ඩුව විසින් උත්සාහයක් යෙදෙනවා විපක්ෂය දුර්වල කරන්න. ඒවට මං හිතන්නේ මේ රටේ මිනිස්සු රැවටේ කියලා. මේ පක්ෂයේ නායකයා ඇතුළු සියලු දෙනා එකතු වෙලා මේ වැඩ කටයුත්ත කරන්නේ. කවුරුත් අයින් කරන්න, කවුරුත් පැත්තක තියන්න එහෙම නෙමෙයි.
රාජිත සේනාරත්න හිටපු ඇමතිවරයා ධීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කරන කාල සීමාවේ සිදුවුණු සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දීමක් කරලා තිබුණා. නිසි නීතිමය ක්‍රියාපටිපාටියට පටහැනිව කිරින්ද ධීවරවරායේ වැලිකැණීම් ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට පවරලා ඒ හරහා රජයට රුපියල් 162කට වැඩි පාඩුවක් සිදු කරාය කියන සිද්ධියේ සැකකරුවකු ලෙස රාජිත සේනාරත්න හිටපු ධීවර අමාත්‍යවරයාව නම් කරලා තිබෙනවා. ඔහු මේ වෙනකොට දුරකථනයේ විසන්ධි කරලා තමන්ගේ නිවසත් අතහැරලා ගිහිල්ලා තියෙනවා කියලා අල්ලස් කොමිසම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා. විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් දෙන්න කියලා අවස්ථා ගණනාවකදීම රාජිත සේනාරත්න හිටපු ඇමතිවරයාට දැනුම් දීම් කරලා තිබුණා. විවිධ කරුණු ඉදිරිපත් කරලා දිගින් දිගටම ඒ ප්‍රකාශය ලබා දීම හිටපු ඇමතිවරයා මගහරිමින් ඉන්නවා කියලා එම කොමිසමේ නිලධාරීන් අධිකරණයට කිව්වා. කොමනත් රාජිත සේනාරත්න හිටපු ඇමතිවරයා අසනීප තත්වයෙන් පෙළෙනවා කියලා වෛද්‍ය වාර්තාවක් නීතිඥවරයෙක් මාර්ගයෙන් අල්ලස් කොමිසමට ඉදිරිපත් කරලා තියෙනවා. ඒකේ කිසිම නීතිමය පිළිගැනීමක් දකින්න නැහැ කියලත් ඔවුන් සඳහන් කරලා තිබුණා. ඉතින් කොමුණත් රටින් බැහැරව ඉන්නවා කියලා ඔහු සඳහන් කරලා තිබුණත් විවිධ අසත්‍ය කරුණු දක්වලා කොමිසම මගහරිමින් සිටින බවත් සැකකරු අත්අඩංගුවට ගන්න වරෙන්තුවක් නිකුත් කරන්න කියලත් අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඒ අනුව තමන්ට තියෙන බලතල උපයෝගී කරගෙන රාජිත සේනාරත්න හිටපු ඇමතිවරයා අත්අඩංගුවට අරගෙන ඉදිරිපත් කරන්න කියලා මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමට නියම කරලා තිබුණා. මර්වින් සිල්වා හිටපු ඇමතිවරයාට එරෙහිවත් අල්ලස් නඩු ගොනු කරලා තිබුණා. ඒ අතර කඩවත ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගන්න රුපියල් 1,39,99,000 මුදලක් වැය කරලා, ඒ වගේම කොළඹ 7 ඈනස් ද සිල්වා මාවත ඉඩමක් මිලදී ගන්න රුපියල් 7,13,99,000 මුදලක් වැය කරලා, ඔහුගේ පුත්‍රයා මාලක සිල්වා වෙනුවෙන් මර්සිඩීස් බෙන්ස් රථයක් මිලදී ගන්න රුපියල් 3,23,75,000 මුදලක් වැය කරලා, හුන්ඩායි මෝටර රථයක් මිලදී ගන්න රුපියල් 155,000 වැඩි මුදලක් වැය කරලා, ඩිෆෙන්ඩර් රථයක් මිලදී ගන්න රුපියල් 88,50,000 මුදලක් වැය කරලා, ඉතින් මේ වැය කිරීම එක්ක බැලුවට පස්සේ නීත්‍යානුකූල ආදායම ඉක්මවලා දේපල අත්පත් කර ගැනීම හරහා අල්ලස් පනත යටතේ වරදක් සිදු කරලා තියෙනවා කියලා චෝදනා කරලා තමයි අල්ලස් කොමිසම මර්වින් සිල්වා හිටපු අමාත්‍යවරයාට එරෙහිව නඩු ගොනු කරලා තිබුණේ. ඉතින් කොහොමුණත් මේ නඩුව පසුගියදා කැඳවපු අවස්ථාවේ අපමත මුදා හැරලා ඉන්න මර්වින් සිල්වා විත්තිකාර හිටපු ඇමතිවරයා අධිකරණයට ඇවිත් තිබුණා. නඩුව විභාග කරන විනිසුරුවරයා එදින නිවාඩු ලබා සිටීම නිසා නඩුව යළිත් ලබන 28 වෙනිදා කැඳවන්න නියම කරලා තිබුණා. අමාත්‍යවරයෙක් විදියට කටයුතු කරලා ආයතන විදියට වත්කම් උපයාගත් බවට චෝදනා කරලා තමයි මර්වින් සිල්වා හිටපු ඇමතිවරයාට එරෙහිව අල්ලස් කොමිසම විසින් මේ නඩු ගොනු කරලා තිබෙන්නේ. ඒ නඩු දැන් ලබන 28 වෙනිදා යලි කැඳවන්න කොළඹ මහාධිකරණය දින නියම කරලා තිබෙනවා. අදින්නරමින සතියේ සතියේ දිනවල ශ්‍රී ලංකාවේ සිදුවන සිදුවීම් දෙස අවධානය යොමු කරමින් ලැබෙන සිකුරාදා දිනේ යලිත් මාබිවෙන් පුවත් විශේෂාංගෙන් හමුවන බලාපොරොත්තු වෙන සමුගන්නවා. මම ශ්‍රී ලංකාවේ සිට මනෝජ් උදටියාවල.
මාබිවෙන් පුවත් ශ්‍රී ලංකාවෙන් වාර්තාවන ප්‍රධානතම පුවත් කිහිපය SBS සිංහල සේවයෙන්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.